Honorable Mahindana Dalthukumke, you have 10 minutes.
Mulasane Garu Sabhadumani. Adapi me avasthave.
Honorable member, what is the point of order?
Monohari, Polangek, Naik, Kanavana, Monohari, Kianabeti, or Kalabal Venepa. Garu, Garu Mulasene, Garu Sababati Tumani, Adadine, Garu Saukamati Tumat, Eva Gema Garu Kridamati Tumat, Panat Deka Kidripat Kalatino Vishishing, Garu Kridamati Tuma Vising, Tahanang Utejaka, Piliband of Panata Sanso, the Nak Kidripat Kalatino, Mama Kridama Tore Hati Hitapukale Tamai, Me Panata Pikriat Makare, Balat Makare. Enisa Perate Krida Vetibuna Barra Patalama Prashatama may Krida Kyan Kahanangatu Jaka Bavita Kirima, Mesam Banding Apikisi Pivara Karantibunine, Enisa the Pradeshi Krida Matamate Tahanangute the Kabavite Gilatino, the Enisa Mangitane Garu Amatuma, Itama Huda, Sanso the Nagilatino, make up his Shildana Mekawila, Samata Karandoni in a Stavarema Mulimino. Ilagaru Katana Katumani Api, other Katakali, Api in the Me Arbudakari of Astal. අපි පිළිගන්න ඕනේ අපි අද රටක් හැටියට ඉතාම බරපතල අර්බුදයකට මූල තියලා ඉඳින වෙලාවක. අද වෙනකොට අපි තෙල් මිල වැඩි කරලා අද දවසේ රජයේ නව කැබිනට් මණ්ඩලයක් පත් කරලා ඒ වගේම තෙල් මිල වැඩි කරලා තියෙනවා. ඒ වගේම මේ වෙනකොට බස් ගාස්තු වල වැඩි කරලා තියෙනවා අවම බස් ගාස්තු රුපියල් 7කින්. බෞද්ධලික බස් හත සංගම් ගෙන්නලා ප්‍රවාහන ඇමතිතුමා කතා කරලා ඒ වැඩි වෙච්ච තෙල් මිල සංසන්දනය කරමින් අද බස් ගාස්තු වැඩි කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතු කරලා තියෙනවා. මේ තෙල් මිල වැඩිවීම තුළ බස් ගාස්තු වැඩිවීම තුළ මේ තෙල් මිල වැඩිවීමත් එක්ක තව තව භාණ්ඩ මිල වැඩි වෙන බව රජයක් හැටියට අපි දන්නවා. ඒ නිසා මේ අර්බුදකාරී අවස්ථාවේ අපි දන්නවා මහ ජනතාව දැඩි ආවේගශීලීව ඉන්නවා. ධන ජනතාවගේ මේ අර්බුදකාරී තත්ත්වය අපි තාම හොඳින් පිළිගන්නවා. ඒ වගේම මේ අර්බුදයේදී ජනතාව වෙන මේ අපහසුතාව පිළිබඳ රජය හැටියට අපි ජනතාවගෙන් කනගාටුව සමාවෙල්ලන්න ඕනේ පිළිබඳ අපි ආපහු පස්සට යන්නේ නැහැ. ගරු කතානායකතුමනි මුලස්සනේ සභාපතිතුමනි දැන් අද දවසේ ගරු විදුලි බල හා බලශක්ති ඇමතිතුමා කිව්වා. දැන් අද දවසේ තෙල් මිල වැඩි කරා. අද මිනිස්සු ගිහිල්ලා ෂෙඩ් වලට ඉස්සරහට ගිහිල්ලා කියනවා පරණ ගානට තෙල් දෙන්න කියලා. අපිට පරණ ගානට ආණ්ඩුවක් හැටියට තෙල් දෙන්න පුළුවන්. ගරු කතානායකතුමනි මුලස්සනේ සභාපතිතුමනි අද විදුලි බල බලශක්ති ඇමතිතුමා කිව්වා අපේ දවසක පාඩුව Billion ekai the samahai tilvela. Api tilvikunala, davasaka padua. Billion ekai the samahai. Mulasene garu sababati tumani, maseka padua. Billion a hatari satai kanija delitika sastavi. Dobatuma hitana, eka masek billion a hatari sata padulabano. Api the devani masse venegota, make anu hatarai. Tungani masse venegota, make a kasia theatre asana promaniakino. Then apita garu sababati tumani. අපි තෙල් ආනයනේ කිරීම සඳහා අපි LC එක ඕපන් කරන ලංකා බැංකුව නැත්නම් මහජන බැංකුව LC එක අපිට බිලියන 60ක LC එකක් ඕපන් කරනවා අපිට තෙල් ටික ආනයනය කරන්න. අපි තෙල් ටික ලංකාවට නැමෙන් ගේනවා බානවා. ගෙනලා අපි පෙට්‍රල් ෂෙඩ් වල තෙල් ටික විකුණනවා. තෙල් විකුණනවාම ආදායම වෙන අපට කීයද බිලියන 20යි. 60කට ඇනවුම් කරනවා. අපි තෙල් ටික විකුණලා අපි බිලියන 20යි අපිට හම් වෙන්නේ පහුගිය කාලේ. දැන් අද වෙනකොට බිලියන 48 දක්වා ඒක අඩු වෙලා තියෙනවා. ඉතින් ගරු මුලස්සනේ සභාපතිතුමනි මේ පාඩුව කොතෙක් කල් දාගෙන යන්න පුළුවන්ද? ආණ්ඩුවක් හැටියට මුලස්සනේ සභාපතිතුමනි දැන් බලන්න අද විදුලිය. ආණ්ඩුවට තිබුණා එන විදුලි බිලත් වැඩි කරන්න. දවසක විදුලි බල මණ්ඩලයේ අද පාඩුව මිලියන 500යි. මාසයකට විදුලි බල මණ්ඩලයේ පාඩුව බිලියන 15යි. මුලස්සනේ ගරු සභාපතිතුමනි බිලියන 15ක් විදුලි බල මණ්ඩලයේ මාසයකට පාඩු ලබනකොට අවුරුද්දකට කීයද? බිලියන 180යි. බිලියන 180ක් ආණ්ඩුව පාඩු ලබනවා. දැන් ජනතාවට අමාරුයි කියලා මේක වැඩි කරන්නේ නැහැ. එක ගෑස් නැවකින් කීයක් අපි පාඩු ලබනවද? අද ගෑස් සිලින්ඩරයක් සදා රුපියල් 5400ක් අපිට කොස්ට් වෙනවා. අපේ කොස්ට් එක ගෑස් සිලින්ඩර එක 5400යි. අපි ගෑස් සිලින්ඩර එක දෙන්නේ 2140ට. තඹුන්නාන්සේලා මේක අපි පිළිගන්නවා. මිනිස්සුන්ට අමාරුයි. අද ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලේ කීයද? අද ලෝක වෙළඳපොලේ ගෑස් විල කීයද? එනිසා ආණ්ඩුවක් හැටියට අපි මේක හදලා මේ මුදල් අනවශ්‍ය දේවල් වලට අතිගරු ජනාධිපතිතුමා මේ වෙනකොට අවශ්‍ය අනවශ්‍ය සියලු මුදල් කපා හරින්න අමාත්‍ය මණ්ඩලයට යෝජනා කරලා තිනෝ පසුගිය අමාත්‍ය මණ්ඩලයේ තීන්දුව අරගෙන තිනෝ දැන් අනවශ්‍ය මුදල් වියදම් කරන්නේ නැහැ ජනතාවට දෙන්න පුළුවන් සහන දෙනවා මෙතෙක් කාලයක් ආණ්ඩුවක් හැටියට මුලස්සනේ සභාපතිතුමනි ආණ්ඩුව අපි මේ සහන ආධාරය දිගටම දිගටම අරගෙන ගියා දැන් මුලස්සනේ සභාපතිතුමනි අපි අද දවසේ ඛනිජ තෙල් නැව ගන්න අපිට අවශ්‍ය බිලියන 15ක් ඒ බිලියන 15 ගන්න ඛනිජ තෙල් සංස්ථාවෙන් සල්ලි ඉල්ලුවාම ඒගොල්ලෝ දෙන්නේ බිලියන 5යි බිලියන 10ක් අපි දෙන්න ඕනේ බණ්ඩාගාරේ මෙහෙම හැමදාම අපිට යන්න පුළුවන්ද එහෙම නැත්නම් බැංකුව වලින් දෙන්න ඕනේ මේක යන්න බෑ දෙනිස් අපි පිළිගන්නවා මේක අමාරුයි හැබැයි ලෝක වෙළඳ පොලේ මිලත් එක්ක දිගටම ආණ්ඩුවට සහන ආධාර දෙකින් ඉන්න බෑ ගෑස් වලින් සහන ආධාරේ විදුලියෙන් සහන ආධාරේ තෙල් වලින් සහන ආධාරේ කවද හරි දවසක අපි මෙතන විපක්ෂය වෙන්න පුළුවන් විපක්ෂය ආණ්ඩුවේ වෙන්න පුළුවන් එන්නේ කෙනෙකුට සිද්ධ වෙනවා දැන් පහුගිය ආණ්ඩුව මොකද කරේ පහුගිය ආණ්ඩුවේ ඔබතුමාලගේ ප්‍රතිපත්තියේ මිල සූත්‍රේ තිබ්බනම් මොකද මේක එහෙමනම් අද 360යි අද ඩීසල් ලීටර එකක් මිල සූත්‍රයට ගියනම් 360යි අපි මිල සූත්‍රයට යන්නේ නැතුවත් මිලියන 300ක් අඩු කරලා මේ ඛනිජ තෙල් ටික අපි ලබා දෙන්නේ මොකද්ද ඉතින් ඒ නිසා අපි පැහැදිලිව ඔබතුමාලට කියනවා අඩු වෙන වෙලාවට අපි අඩු කරනවා ඒක පැහැදිලිව අපි කියනවා අලුත් ගරු අමාත්‍යතුමාගේ තීන්දුව අරගෙන තියෙනවා මිල වැඩි වෙනකොට වැඩි වෙනවා වගේම මිල අඩු වෙනකොට අඩු වෙනවා අපිට ඕන නම් අද තිබුණා මිල සූත්‍රයට යන්න මිල සූත්‍රයට ගිහිල්ලා වැඩි වෙනකොට වැඩි කරන්නත් අඩු වෙනකොට අඩු කරන්නත් අපි මිල සූත්‍රයට ගියා නම් අපිට සිද්ධ වෙනවා තව විශාල මුදලක් වැය කරන්න ඉතින් ඒ නිසා ගරු මුලස්සනේ සභාපතිතුමනි අපි පිළිගන්නවා මේක තරණ අමාරුයි මේක මිනිස්සුට අමාරුයි කියන එක අපිට
මේක ඊටාම වැදගත් ප්‍රීති ප්‍රශ්නයක් ඔබතුමා මේ ඔබතුමාෙන් අහන්නේ ඔබතුමා හිතපු කුසිකාරය ඔබතුමා වන්දි ගෙවන
රටේ මෙම්බර් දෙනවට පොයින්ට් වෝඩර් තෑන්ක් යූ
උපරිම සහන ආධාර අපි මේ කාලය තුල අපිට දෙන්න පුළුවන් වුණා ඒ නිසා ආණ්ඩුව හැටියට අපිට සල්ලි අච්චු ගහන්න බෑ අපිට වෙන බැංකු වලින් සල්ලි ගන්න බෑ මේ ගත්තොත් බැංකු ටික කඩාගෙන වැටෙනවා මේ මුදල් අච්චු ගැහුවොත් අපි දන්නවා මොකද වෙන්නේ කියලා ආර්ථිකයට ඒ නිසා ආණ්ඩුවට කරන්නම බැරි අපි මේක උපරිම දවන්නේ දවස් දක්වා උපරිම දවස් දක්වා මිල වැඩි කරන්නේ නැතුව අපි හිටියා අදත් අපි විදුලි බිල වැඩි කරන්නේ නැහැ මාසයකට බිලියන 15ක් පාඩු ලබනවා අදත් අපි ගෑස් බිල වැඩි කරලා නැහැ බිලියන ගණන් පාඩු ලබනවා මේක කරන්නේ නැතුව අපිට යන්න බෑ ඒ නිසා තමයි මුලසනේ ගරු සභාපතිතුමනි මේ කටයුත්තරපට යන්න සිද්ධ වුණේ කියන එක මතක් කරන්න ඕනේ. ඒ පිළිබඳ ජනතාව නෙවෙයි අපි සියලු දෙනාට දෙන අමාරු අපි දන්නවා. මින් මෙහාට වෙන විකල්පයක් කවුරු ආවත් අපේ රෝහිත අබේගුණවර්ධන මහත්තයා කිව්වා. ඔද අපිට බෑ කියනවා. අපි කියනවා 113 විපක්ෂය අස්සම් කරලා දෙන්න. තමුනාසෙලා බාර ගන්න. බාරරන් කියන එක කරන්න බෑ. කවුරු හරි කියනවා නම් මේ අවුරුදු දෙකමාරේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා විතරක් එතුමා තනියම ගත්ත තීන්දුවක් නිසා මේ ආණ්ඩුව නිසා මේක වැටුණා කියලා අපි පිළිගන්නවා
ජනතාවට.
හරි. යන්නේකේ ප්‍රමාදයක් සිදු වුණා. අපි වේලාව කරු යමතුමා කිනවා ගන්න කියලා. ඒ නිසා ජාත්‍යන්තර මූර්ය අරමුදලට යෑමේ ප්‍රමාදයේ අඩුපාඩුකම් අපි පිළිගත්තා. අද අතිගරු ජනාධිපතිතුමා පැහැදිලිව ඊයේ කතාවේදී කිව්වා අපි රසායනික පොහොර තානම තහනම් කරපු එකේ ඒ වැරද්ද ආණ්ඩුවක් හැටියට පිළිගත්තා කියලා. එතුමා හොඳ අවංක චේතනාවෙන් ඒක කරේ. හැබැයි ඒක පිළිගත්තා. දැන් ජනාධිපතිවරයෙක් කැටියට මොකද්ද? ආ ජනාධිපතිවරයෙක් කැටියට රාජ්‍ය නායකයෙක් කැටියට සංවේදී නායකයෙක් කැටියට රජය ගත්ත දැන් තීන්දුව වැරදි නම් නිහතමානීව වැරදි කියලා පිළිඅරගෙන ඒක නැවත නිවැරදි කරන එක වැරද්දක්ද? ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහත්තයාද කිව්වා ගෝඨාභය රාජපක්ෂ ඉල්ලාස්සලා යන්න ඕනේ කොයි වැරද්ද බාරගත්ත හින්දා මම එතුමගෙන් අහනවා එතුමලා සන්නද්ධ අරගල කාලේ මොකද්ද කරේ බෙලි කැපුවා මාල කැඩුවා බැංකු කැඩුවා සියලු අපරාධ ටික කරා හැබැයි ඒ ඔක්කොම කරලා එතුමලා කිව්ව එක ස්වේච්ඡාවෙන් ඒගොල්ලෝ විවෘතව කිව්වා අපි ඒ වැරද්ද පිළිගන්නවා අපි ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙතකට එනවයි කිව්වා ඉතින් එතුමලා වැරද්දක් වෙලා වැරදි කරලා එතුමලාට එතනින් ඉවත් වෙලා ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙතකට එන්න පුළුවන් නම් ඇයි රටේ ජනාධිපතිවරයා විසින් ගනු ලැබු තීන්දුව ඇයි ඒක නැවතත් එතුමට ආපස්සට හරවන්න බැරි විවිධ රාජ්‍යයන් විවිධ නායකයෝ තමුන්නාසෙලගේ ආණ්ඩුව කාලේ මහ බැංකුව මංකොල්ල කෑවා වැරද්ද පිළිගත්තද කී දෙනෙක් සල්ලි ගත්තද මට කියන්න තමුන්නාසෙලගේ ආණ්ඩුවේ මහ බැංකුවේ සල්ලි ගත්තේ නැති කට්ටිය කියන්නේ පාර්ලිමේන්තු මැතිවරණේ සිරිකොතට ඇවිල්ලා හැම කෙනෙකුටම සල්ලි දුන්නේ නැද්ද ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා දිවුරුම් ප්‍රකාශය දුන්නා හැම මන්ත්‍රී කෙනෙකුටම සල්ලි දුන්නා විපක්ෂ නායක ඇතුළු සියලු දෙනාට මහ බැංකුවේ 2015 ඔහෙලට පාර්ලිමේන්තු යන්න හැම කෙනෙකුටම අර්ජුන් අලෝසියස්ගේ මහ බැංකුවෙන් සල්ලි දුන්නා ඒ වැරද්ද අවුරුදු 5ක් ගියා ඔබතුමාලා පිළිගත්තද පිළිගත්තද ඔබතුමාලා? ඔබතුමාලා පිළිගත්තේ නැහැ. පාස්කු ප්‍රහාරය සිදු වුණා. පාස්කු ප්‍රහාරයේ වගකීම ඔබතුමාලා බාරගත්තද? බාරගත්තේ නැහැ. දැන් තමුන්නාන්සේලා කියන හැටියට අපි දැන් මේ මුස්ලිම් අන්තවාදීව 7 දෙනෙක් ඇවිල්ලා බෝම්බ වැඳගෙන පණිනවා ගෝඨාභය මහත්තයා ජනාධිපති කරන්න. මේවා පිළිගන්න පුළුවන්ද කරු මන්ත්‍රීතුමා? ඒ නිසා මම කියන්නේ ඔබතුමාලා මහ බැංකු මංකොල්ලේ පිළිබඳ පිළිගත්තද? අඩු ගානේ ඔබතුමාලගේ කාලේ මහ බැංකු ඇතුලේ වංචාවක් සිදු වුණා. අපි එක නිහතමානීව පිළිගන්නවා කියලා පිළිගන්න කොන්නත් තියන නායකයෙක් තමුන්නාසලගේ පැත්තේ හිටියේ නැහැ. ඒ විතරක් නෙවෙයි, තමුන්නාසලගේ පාස්කු ප්‍රහාරයේ පිළිබඳ වැරදක් වුණා. කතෝලික ජනතාවට මා අසාධාරණයක් වුණා. ඒක වැරද්ද පිළිගන්න පුළුවන් කොන්ද නායකයෙක් තමුන්නාසලගේ හිටියේ නැහැ. අපේ ජනාධිපතිතුමාට කොන්දක් තියෙනවා. සංවේදී නායකයෙක් කැටියට, එතුමා ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් කැටියට එතුමාට තියෙනවා. මොකද්ද? ඉතින් මම කියනකම් ඒ නිසා
honorable member you have one more minute.
Yeah, no, I got another 10. ඉතින් ඒ නිසා I'll take only 5 මට පහක් ඇති. ඒ නිසා අපි ඔබතුමාලට කියනවා ප්‍රශ්නයක් අහන්න බෑ. බෑ. මුජබල් මන්ත්‍රීතුමා එනිසා ගරු පාස්කු ප්‍රහාරයේ පිළිබඳව එනිසා මම එතනින් එහාට කතා කරන්නේ නැහැ. මේ පාස්කු ප්‍රහාරයේ වගන කතා කරොත් අපිට ගොඩක් කතා කරන්න පුළුවන්. මේ වෙලාවේ රටට අපි වීලු සපයන්න හොඳ නැහැ. මේ රටේ මිනිස්සු බලාගෙන ඉන්නේ. ඒ නිසා ආණ්ඩුවක් හැටියට අපි පිළිගන්නවා, අපි අවංකව පිළිගන්නවා මිනිස්සුන්ට අමාරුයි. ඒ නිසා අපි කෘෂිකර්ම අමාත්‍යවරය හැටියට, මම හිටපු අමාත්‍යවරය හැටියට අපි ඒ තීන්දුව ගත්තා. අපි ඒ වෙනුවෙන් ගොවියන්ට අසාධාරණයක් වෙන්න ඉඩ දුන්නේ නැහැ. ගොවියන්ගේ වීමිල රුපියල් 100ට ගෙනාවා. දැන් වන්දිය ගෙවන්න අවශ්‍ය කටයුතු කරනවා. අපේ මන්ත්‍රීතුමා ඔබතුමාලා කිව්වා සෑම ගොවියෙකුටම හෙක්ටාරයකට 50,000කට ආසන්න මුදලක් අපි වන්දියක් ගෙවන්න කටයුතු කරනවා. ඒ වගේම රසායනික පොර ආනයනය කරන්න අපිට ලෝක බැංකුවෙන් ප්‍රතිපාදන ලබා දීලා තියෙනවා. දැන් රසායනික පොර ආනයනය කරන්න අවශ්‍ය කටයුතු දලා තියෙනවා. මේ වෙනකොට යූරියා මෙට්‍රික් ටොන් 35,000ක් ඇනවුම් කරලා අද වෙනකොට 20,000ක් ලංකාවට ඇවිල්ලා තියෙනවා. තේ පොර සඳහා මේ වෙනකොට මෙට්‍රික් ටොන් 45,000ක් ලංකාවට ආනයනය කරලා තියෙනවා. ඒ නිසා අපි රසායනික පොර ගොවියන්ට ලබා දීමේ වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරන බව තමුන්නාසලට මතක් කරනවා. ඒ නිසා ඔබතුමාලා මේක මේ අවස්ථාවේ ඔබතුමාලගෙන්
honorable member what is the point of order
garu amattumane obathuma dan katha karana sahayenda mama kushikarma
honorable member this is not a point of order thank you
enisa ibarai mulasene garu sabhapathumane enisa mama kiyanne api 225ma අපි 225ම ගරු මන්ත්‍රීතුමා, අපි 225ම විහිළු කාර්යෝ වෙන්නේ නැතුව, අපි 225ම එළියට දාන්න කලින් අපි 225 එකට එක්කහුවෙලා මේ ප්‍රශ්නේ විසඳන්න අපි එකට කටයුතු කරමු. මේ වෙලාවේ කරන්න ඕනේ, ඒ කාලේ යුද්ධ තියෙන කාලේ මොකද කරේ? අපි මැදවච්චියට ගහ කිලිනොච්චියට ගහනකොට මැදවච්චියට යනවයි කියලා කිව්වා. ඕනේ බූරුවෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා කිව්වා. එහෙම කරලා තමයි යුද්ධ ජයග්‍රහණය කරේ. ඒ නිසා අපි ඔබතුමාලට කියනවා මේ අර්බුදකාරී වෙලාවේ තමුන්නාසලා මැතිවරණ කියලා බලය වැඩි කරගන්න නෙවෙයි, ආණ්ඩු ගන්න නෙවෙයි, කවුරු ආවත් පහුගිය කාලේ පුරා හිටපු විකනකාධිපතිතුමා කියලා තිබුණා මේ ආර්ථික පරිහානියට මූලිකම හේතුව මහ බැංකු මංකොල්ලේ කියලා. ඒ නිසා තමුන්නාසලා මතක තියාගන්න අපි ඔක්කොම එකට එක්කහුවෙලා මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදන්න, මිනිස්සුන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික වේලාවට ගෙනත් දෙන්න, සාධාරණ මිලට බඩු ටික ගන්න අපි සියලු දෙනාම එකට වැඩපිළිවෙලක් හදලා කටයුතු කරමු කියන එක යෝජනා කරමින් මම නියඩ වෙනවා. බොහොම ස්තුතියි.
Thank you. Honorable Charles Nirmalanathan, you have 10 minutes. Order please. Honorable Ajit Rajapaksha to the chair.
கருவந்தித்தும் ஆரம்ப கரண்ண
நன்றி தலைமை தாங்கின உறுப்பினர்களே, இலங்கை கடும் பொருளாதார நெருக்கடிக்கு ஆளாய் இருக்கின்ற இந்த சூழ்நிலையில் மக்களுடைய எதிர்ப்பு போராட்டம் காரணமாக ஜனாதிபதி அவர்கள் புதிய அமைச்சரவை ஒன்று உருவாக்கப்பட்டு அந்த அமைச்சர்கள் இன்று பாராளுமன்றத்திற்கு சமூகம் அளித்திருக்கிறார்கள். என்னை பொறுத்தவரையில் அந்த ஜனாதிபதியினுடைய புதிய அமைச்சரவை என்பது இலங்கையினுடைய பொருளாதார நெருக்கடிக்கு தீர்வாக அமையாது என்பது என்னுடைய கருத்தாக இருக்கிறது என்பதை நான் இந்த நேரத்தில் கூறிக்கொள்ள விரும்புகின்றேன். அதே நேரத்தில் இன்று சுகாதார அமைச்சினால் முன்வைக்கப்பட்ட இன்றைய பிரேரணை தொடர்பாக ஒரு சில அவர்களுடைய அமைச்சு தொடர்பாக ஒரு சில விடயங்களை நான் கௌரவ சுகாதார அமைச்சருக்கும் சுகாதார அமைச்சினுடைய செயலாளர் சுகாதார அமைச்சருடைய பணிப்பாளர் நாயகம் அவர்களுக்கு அவருடைய கவனத்தை கொண்டு வர விரும்புகின்றேன். குறிப்பாக இந்த 2013 காலத்துக்கு பிற்பாடு மாகாண வைத்தியசாலைகளுக்குரிய அந்த காடர் கிரியேஷன் செய்யப்படவில்லை. குறிப்பாக வடமாகாணத்தில் முல்லைத்தீவு, மன்னார் போன்ற மாவட்டங்களில் முல்லைத்தீவில் புதுக்குடியிருப்பு வைத்தியசாலை பேஸ் ஹாஸ்பிட்டலாகவும், மன்னார் மாவட்டத்தில் முருங்கன் வைத்தியசாலை பேஸ் ஹாஸ்பிட்டலாகவும் தரமுயர்த்தப்பட்டிருக்கிறது. அதேபோல மாவட்ட வைத்தியசாலைகள் பொதுவான பிரிவுகளாக தனித்தனி பிரிவுகளாக தரமுயர்த்தப்பட்டிருந்த போதும் அதற்குரிய காடர் கிரியேஷன் இன்று வரை செய்யாத காரணத்தினால் அந்த மக்களுக்கு சரியான முறையில் சேவைகள் வழங்க முடியாத ஒரு சூழ்நிலை தற்பொழுது தொடர்ச்சியாக இருக்கிறது. அண்மையில் முல்லைத்தீவு மாவட்ட அபிவிருத்தி குழு கூட்டத்தில் முல்லைத்தீவு மாவட்ட ஆர்டிஎச்எஸ் தன்னுடைய கோரிக்கையை ஆளுநர் உட்பட சகல பாராளுமன்ற உறுப்பினருக்கும் இந்த கோரிக்கையை விடுத்திருந்தார். அதாவது உடனடியாக இந்த காடர் கிரியேஷன் செய்வதற்குரிய நடவடிக்கை எடுக்கும்படி. கௌரவ அமைச்சர் அவர்களே, குறிப்பாக நீங்கள் புதிதாக பதவியேற்றிருந்தாலும் இந்த விடயங்களை குறிப்பாக முயற்சி எடுக்க வேண்டும் என்று நான் இந்த நேரத்தில் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். அதே நேரத்தில் மன்னார் மாவட்டத்திலும் முல்லைத்தீவு மாவட்டத்திலும் இருக்கின்ற ஓபிடி வைத்தியசாலை நீண்ட கால பழமையானது. அந்த பழமையான வைத்திய ஓபிடி கட்டிடத்தில் தான் மக்களுக்கு சேவையாற்றி வருகின்ற போதும் அதை புதிதாக புதிதாக கட்டித்தருவதற்கு இந்திய அரசாங்கம் இணக்கம் வெளியிட்டிருந்தது. அதற்குரிய அறிவிப்பை முன்னாள் சுகாதார அமைச்சர் பவித்ரா வன்னியாராட்சி அவர்கள் இந்த சபையில் என்னுடைய கேள்விக்கு பதிலளித்திருந்தார். ஆனால் அதனுடைய தற்போதைய நிலைமை என்ன, அது எந்த காலப்பகுதிகளில் ஆரம்பமாகும் என்று கௌரவ அமைச்சர் அவர்கள் இந்த சபைக்கு தெளிவுபடுத்தினால் மிகவும் ஒரு காத்திரமான விடயமாக இருக்கும் என்று நான் கேட்டுக்கொள்ள விரும்புகிறேன். என்று சொன்னால் அந்த ஓபிடி வைத்தியசாலை என்பது ஓபிடி கட்டிடம் முற்றுமுழுதாக பழுதடைந்த நிலையில் மக்களுக்கு சேவையாற்ற முடியாத சூழ்நிலையில் அங்கு வைத்தியர்கள் சேவையாற்றி வருகின்றார்கள். அதே நேரத்தில் அந்த வைத்தியர்கள் வந்து இலங்கையில் சகல பாகங்களிலும் இருந்து அங்கு வந்து செய்கின்ற போது அவர்களுடைய வைத்தியர்களுடைய கூட்டு எப்படி இருக்குதுன்னு சொன்னால், தங்களுடைய கிராமங்கள் இருக்கின்ற கிராம வைத்தியசாலையில் இருக்கின்ற வசதிகள் கூட இந்த முல்லைத்தீவு மன்னார் மாவட்டத்தில் மாவட்ட வைத்தியசாலைகளில் இல்லை என்ற கருத்தை வைத்தியர்கள் எங்களிடம் தெரிவிக்கின்ற நிலைமை இருக்கிறது. ஆகவே இந்திய அரசாங்கத்தினுடைய உதவி திட்டத்தில் வர இருக்கின்ற இந்த ஓபிடி எக்ஸலன்ஸ் யூனிட் கட்டிடத்தை பெற்றுக்கொள்வதற்கு விரைவில் அமைச்சர் முயற்சி எடுக்க வேண்டும். நான் இந்திய தூதரகத்துடன் தொடர்பு கொண்ட போது சுகாதார அமைச்சினால் ஒரு சில ஆவணங்களினும் சமர்ப்பிக்கப்படவில்லை என்று இந்திய துணை தூதுவர் ஆலயத்தில் தெரிவிக்கப்பட்டிருந்தது. ஆகவே அதற்குரிய நடவடிக்கைகளையும் எடுக்க வேண்டும் என்று கேட்டுக்கொள்கிறேன். கௌரவ அமைச்சர் அவர்களே, இந்த குறிப்பாக எங்களுடைய பிரதேசத்தில் இருக்கின்ற பெர்மனன்ட் கன்சல்டன்ட் தற்பொழுது அங்கே இல்லை, டெம்பரரியாகத்தான் அங்கு பெர்மனன்ட் இல்லை, தற்பொழுது தற்காலிகமாகத்தான் அங்கு வைத்திய நிபுணர்கள் நியமிக்கப்படுகிறார்கள். ஒரு வருட காலம் அவர்கள் வெளிநாட்டு படிப்புக்காக செல்வதற்காக அவர்கள் நியமிக்கப்படுகிறார்கள். அதனால் அங்கு இருக்கின்ற சகல விடயங்களையும் பெற்றுக்கொள்ள முடியாத சூழ்நிலை இருக்கிறது. தயவு செய்து கௌரவ அமைச்சர் அவர்களே, எங்களுடைய மாவட்ட வைத்தியசாலைகளுக்குரிய அந்த வைத்திய நிபுணர்களை நிரந்தர வைத்திய நிபுணர்களாக கொண்டு வர வேண்டும் என்பது என்னுடைய கோரிக்கையாக இருக்கிறது. அதே நேரத்தில் தற்பொழுது இருக்கின்ற இந்த நெருக்கடியான சூழ்நிலையில் பொதுவாக வைத்தியர்களுடைய கருத்தின்படி குறிப்பிட்ட சில நாட்களுக்கு, அதாவது குறிப்பிட்ட சில நாட்களுக்கு தான் அங்கிருக்கின்ற மருந்துகள் போதுமானதாக இருக்கிறதாக வைத்தியர்கள் கூறுகின்றார்கள். ஆனால் நீங்கள் கூறியிருந்தீர்கள் அப்படியான ஒரு நிலைமை ஏற்படவில்லை என்று. அப்படி ஒரு நிலைமை ஏற்படாமல் பார்க்க வேண்டிய பொறுப்பு முழு அரசாங்கத்துக்கு முடியாது. ஏனென்றால் தற்பொழுது மக்கள் ஒவ்வொரு பொருட்களையும் பெற்றுக்கொள்வதற்கு நீண்ட வரிசையில் நிற்கின்ற ஒரு சூழ்நிலை இருக்கிறது. நீண்ட வரிசையில் நின்றாலும் அந்த பொருளை பெற்றுக்கொள்ள முடியாத சூழ்நிலையும் இருக்கிறது. அதே நேரத்தில் அந்த பொருட்களை என்ன விலை கொடுத்து வாங்குவதென்ற நிலைக்கு மக்கள் தள்ளப்பட்டிருக்கிறார்கள். தற்பொழுது இன்றிரவு அதிகரித்த எரிபொருள் விலையின் ஊடாக மக்கள் இன்னும் மிகப்பெரிய ஒரு நெருக்கடி நிலைக்கு தள்ளப்பட்டிருக்கிறார்கள். தற்பொழுது இதற்கு முன் பேசிய அரசாங்க சார்பான முன்னாள் அமைச்சர் அவர்கள் கூறியிருந்தார் அந்த எரிபொருள் வெளியேற்றத்திற்கான காரணம். ஆனால் இதே பாராளுமன்றத்தில் இதற்கு முன்பாக குறிப்பிட்ட ரூபாய்கள் வெளியேற்றம் செய்த போது இதே தற்பொழுது இருக்கின்ற பிரதமர் உட்பட இந்த அமைச்சர்கள் துவிச்சக்கர வண்டியில் பாராளுமன்றத்துக்கு வந்தார்கள். அவர்கள் அன்று துவிச்சக்கர வண்டியில் பாராளுமன்றத்துக்கு வந்து இன்று அவர்கள் அந்த எரிபொருள் விலை ஏற்றத்திற்கு உரிய விளக்கத்தை கொடுக்கிறார்கள். ஆகவே மக்கள் நன்கு அறிந்திருக்கிறார்கள் தற்பொழுது இருக்கின்ற அரசாங்கம் எப்படியான செயல்பாட்டை கொண்டிருக்கிறது, மக்களுடைய எதிர்பார்ப்பு என்ன, அதை அந்த எதிர்பார்ப்பை ஜனாதிபதி நிறைவேற்றவில்லை என்ற கருத்து மக்களிடம் இருக்கிறது. இன்று குறிப்பாக சகல பாதைகளும் மூடப்பட்டிருக்கிறது. மக்கள் ஒரு தேவை கருதி ஒரு இடத்தை செல்ல முடியாத சூழ்நிலையில் அரசாங்கத்துக்கு எதிரான கோஷங்கள் நாளுக்கு நாள் வலுப்பெற்றுக் கொண்டு வருகிறது. ஆகவே இந்த இப்படியான போராட்டங்களுக்கு முதல் மதிப்பளிக்க வேண்டும். அதிகம் ஜனநாயக வழியில் ஆன போராட்டங்கள் தற்பொழுது நடந்து கொண்டிருக்கிறது. அவர்களுடைய கோரிக்கை நியாயமான கோரிக்கை என்பதை நான் இந்த நேரத்தில் சபையில் கூறிக்கொள்ள விரும்புகின்றேன். இதேபோலத்தான் 1988 ஏப்ரல் மாதம் 19 தேதி அன்னை பூபதி அவர்கள் நியாயமான கோரிக்கையாக இருந்து இன்று அவர் மரணமடைந்த நாள் 88 ஏப்ரல் மாதம் 19 தேதி அன்னை பூபதி அவர்கள் தியாக தீபம் திலீபன் அவர்களுடைய நேர்மையான கோரிக்கைக்கு சார்பாக ஆதரவாக ஜனநாயக வழியில் உண்ணாவிரதம் இருந்து தன்னை அர்ப்பணித்தார். அந்த அந்த அன்னை பூபதி அம்மாவுக்கும் இந்த சபையினூடாக நான் அஞ்சலியை தெரிவித்துக் கொள்கிறேன். ஏனென்று சொன்னால் அந்த நேரத்தில் அந்த அம்மாவினுடைய போராட்டத்தை சிங்கள மக்கள் விளங்கிக் கொள்ளவில்லை. அன்று இருந்த போராட்டம் ஜனநாயக வழியான மக்களுக்கு தேவையான உண்மையான நீதியான போராட்டங்களை அரசாங்கம் ஆட்சியாளர்கள் மூடி மறைத்தார்கள்.
ஆனால்
இன்று அதே அரசாங்கத்துக்கு எதிராக அந்த அரசாங்கத்தை கொண்டு வந்த மக்களே அரசாங்கத்துக்கு எதிரான போராட்டங்களில் இறங்கியிருக்கிறார்கள். ஆகவே ஆட்சியாளர்கள் தங்களுடைய ஆட்சிக் கொள்கையை மாற்ற வேண்டும், மக்களுக்கு ஏற்ற வகையில் ஆட்சி அமைப்பதற்குரிய வழிவகைகளை செய்ய வேண்டும் என்று நான் கேட்டுக்கொள்கிறேன். நன்றி.
විවිධ ශේෂ්ඨ නියෝජනය කරන විශේෂඥවරුන්ගේ ඉල්ලීම මත ඉදිරිපත් කරන ලද රෙගුලා සමූහයක් පිළිබඳ සාකච්ඡාවක් තමයි අද දින ගරු අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද්දේ. අපි දන්නවා විශේෂයෙන්ම අද වන විට අපේ රටේ ජනයා මුහුණ දෙන බරපතල තත්ත්වය අතිශය කනගාටුදායක විදියට විවිධ පීඩාවන්ට ලක් වෙලා තියෙන ජනතාව සිටින බව අපි සියලු දෙනා තේරුම් ගන්න සත්‍යය. හැබැයි මේ ජයග්‍රහණය කළ හැකි දෙයක් බව අපි තරයේ විශ්වාස කරනවා. පසුගිය කොවිඩ් වසංග තත්ත්වයේ හැමුවේ සමහර වෛද්‍යවරුනුත් සංඛ්‍යා විශේෂඥයොත් දිනකට මාසෙකට මිය යන ප්‍රමාණය පිළිබඳ ගණන් හදලා කිව්වා. සමහර කිව්වා සමහර මාසවල 20,000යි 30,000යි අපේ රටේ 115ක් කොවිඩ් වසංග තත්ත්වයෙන් මැරෙනවා කියලා. 120ක් ස්ථිර ලෙසම කොවිඩ් වසංග තත්ත්වයෙන් මැරෙන බවට සංඛ්‍යා ලේඛන පළ වුණා. නමුත් ඒ සියල්ල අසත්‍ය බොරු බව තහවුරු කරගන්න කොවිඩ් කාර්ය සාධක බලකායත් ඊට නායකත්වය දුන්න අතිගරු ජනාධිපතිතුමත් සෞඛ්‍ය ශේෂය සම්බන්ධ ගරු අමාත්‍යවරුත් ඒ වගේම සෞඛ්‍ය ශේෂයේ සියලුම ශේෂ්ඨ නියෝජනය කරන ඒ නිලධාරීන් උත් සමන්විත වන බව ඉතාම ගෞරවයෙන් යුතුව මතක් කරනවා. අවුරුදු ගණනාවක් තිස්සේ අපේ රටේ පවත්වගෙන ආපු නිදහස් සෞඛ්‍ය සේවය, සුබ සාධන සෞඛ්‍ය සේවය, අපේ රටේ වාමාංශික ප්‍රගතිශීලී ආණ්ඩු විසින් ආරක්ෂා කර සුරක්ෂිත කරපු ඒ සෞඛ්‍ය සේවය නිසාම ඒ ජයග්‍රහණ අපේ රටට ලැබුණ බව කිසිම සැකයක් ඇත්තේ නැහැ. අපි දන්නවා පසුගිය කාල පරිච්ඡේදයේ අපිට වඩා ශක්තිමත් ආර්ථික වශයෙන්
සුවිශාල විදේශ සංචිත ප්‍රමාණයක් තියෙන ඉන්දියාවේ ජනතාව ඔක්සිජන් නැතුව මහපාරේ මැරෙන විදිය. නමුත් අපේ රටේ කිසිම කෙනෙක් ඔක්සිජන් නැතුව අපේ රෝහල් වල මිය ගියේ නැහැ. ඒ සියලු තත්ත්වයන් කළමනාකරණය කර ගැනීම සඳහා අවශ්‍ය ශක්තිය සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ විශේෂයෙන් බටහිර වෛද්‍ය සේවයේ දේශීය වෛද්‍ය ශේෂ්ත්‍රයේ සියලුම සෞඛ්‍ය ශේෂ්ත්‍රවලත් අපේ රටටත් හැකියාව ලැබුණ බව අපි ඉතාම නියතමානීව සතුටු යුතු කාරණයක් කියලා මතක් කරනවා. ඒ නිසා අපි ජයග්‍රහණ ලබනවා, ජයග්‍රහණ අමතක කරනවා. සියල්ල පරාදීනයි, සියල්ල ෆේල් කියලා කියද්දි කොවිඩ් වසංගතයේ ජයග්‍රහණය පිළිබඳව අපි නිහඬව නිස්සද්දව ඉන්නවා. ස්කොට්ලන්තයේ ගිය සතියේ මුඛාවරණ ඉවත් කිරීම පිළිබඳ තීන්දුව ගත්තා. අද අපේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ ජයග්‍රහණය ලැබලා තියෙනවා. මුඛාවරණ සහ අනිකුත් ආවරණ පද්ධති රෝහල් සේවකෙන්ගේ අවශ්‍ය නැහැ. අපේ රටේ අද පසුගිය දින කීපය තුළම එකම කොවිඩ් රෝගියෙක්වත් මිය ගිහිල්ලා නැහැ. පසුගිය සතිය තුළ අපේ කොවිඩ් රෝගීන් වාර්තා වෙන්නේ 40කට වඩා අඩු ප්‍රමාණයක්. අද චීනය සහ අනිකුත් බටහිර රටවල් වල අද සමහර ප්‍රදේශ ආවරණය කරපු එහෙම නැත්නම් ජන ශූන්‍යව එළියට බැහින්ද හැකියාවක් නැති විදියට නිරෝධායන කලාප බවට පරිවර්තනය වෙද්දි තමයි අපේ රටේ මේ සෞඛ්‍ය ශේෂ්ත්‍රය මේ ජයග්‍රහණය ලබා තියෙන්නේ කියන කාරණේ අපි ඉතාම ඕනකමින් ප්‍රකාශ කරනවා. ඒ නිසා මේ වසංගත රෝග තත්ත්වය ජයග්‍රහණය කරන්න හැකි වුණා වගේම මේ තියෙන ආර්ථික ගැටලු निराකරණය කර ගැනීම සඳහා මේ රටේ පොදු මහ ජනතාවත් විපක්ෂයත් තවදුරටත් විහිළු සපයන් නැතුව වගකීතු විපක්ෂයක් විදියට මේ වැරදි හැසිරීමෙන් ඈත් වෙලා අපි සියලු දෙනා එකට එකතුව වසංගත රෝග තත්ත්වය පාලනය කළ අස්සේම ඉදීත් බොරු අවලාද විවිධ විදියට රැගුවා. ඒ සියල්ල පරාජයට පත් කරමින් ජයග්‍රහණය ලැබුව අස්සේ රටට මේ ජයග්‍රහණය ලබා දෙන්න අපිට හැකියාව ලැබෙයි කියලා අපි මතක් කරනවා. ඒ නිසා අපි දන්නවා කොවිඩ් වසංගත තත්ත්වය හැමුවේ නිරෝධායනව හැම පවුලකටම රුපියල් 10,000 ගෙව්වා. රට වසා තියෙන කාල පරිච්ඡේදවල මුදලින් සාමාන්‍ය ජනතාවට පීඩාවට පත් වෙච්ච ජනතාවට වාර 3කදී සහන ආධාර ලබා දෙන්න කටයුතු කළා. රෝහල් පද්ධතිය සුවිශාල ප්‍රමාණයකට ලක්ෂයකට වැඩි පිරිසකට රෝහල් පද්ධතිය තුල අවශ්‍ය ශක්තිය ලබා දුන්න සුවිශාල ප්‍රමාණයකට එයට අවශ්‍ය පහසුකම් ලබා දුන්නා. වෛද්‍යවරුන්ට විශේෂ දීමනාවන් ගෙව්වා. ආයුර්වේද ශේෂයේ රෝහල් පද්ධතිය දියුණු කරන්න අප උපකාර කළා. බටහිර වෛද්‍ය සේවයට අවශ්‍ය උපකරණ සහ අනිකුත් අංග ලබා දෙන්න අපේ රටේ ජාතික ධනයේ විශාල වශයෙන් මේ රටේ තිබ මහජන මුදල් වැය කළ බවද සමහරුන්ට අමතක වෙලා තියෙනවා. නිසා මේ වසංගත තත්ත්වයට මුහුණ දීම සඳහා සෞඛ්‍ය ශේෂ්ත්‍රයට සුවිශාල වැය බරක් සිද්ධ කරන්න උනා. බටහිර වෛද්‍ය සේවයේ වෛද්‍යවරුන්ගේ දීමනාතිකාල දීමනා වැටුප් සඳහා අනිකුත් පොදු පහසුකම් සැපයීම සඳහා අදත් සුවිශාල වැය බරක් සෞඛ්‍ය ශේෂ්ත්‍රයට සිදු කරනවා. ඒ නිසා අපිට පිළිගන්න වෙනවා, අපිට පිළිගන්න වෙනවා අපේ රටේ මුදල්, අපේ රටේ මුදල් පසුගිය අවුරුදු එකහමාරක කාල පරිච්ඡේදය තුළ වැය කළේ මහජනතාවගේ බදු ආධාර හෝ වේවා, වෙනිකුත් ආධාර හෝ වේවා, ආධාර හෝ වේවා, ඒවා මේ රටේ මහජන සුභසිද්ධියට පසුගිය වසංගත රෝග තත්ත්වයේ හමුවේදී ඒ අභියෝග ජයග්‍රහණය කිරීම සඳහා කටයුතු කළ බව අපි සියලු දෙනා පිළිගන්න සත්‍යයක්. අපි දන්නවා ඒ නිසා අද රෝගී තත්ත්වය අඩු වෙනවා නම්, මරණ ප්‍රමාණය ශූන්‍ය වෙනවා නම් තවදුරටත් අපිට සාකච්ඡා කරන්න පුළුවන් වෙනවා පොදු ස්ථානවලට ඇතුළත් වීමේදී එන්න තනිවාර්ය අංගයක් වෙනවද? මගේ යෝජනාව එසේ අවශ්‍ය වෙන්නේ නැහැ. පොදු ස්ථානවලට ඇතුළත් වීමේදී ඒ ගැසට් නිවේදනය තවදුරටත් වළංගු වෙන්නේ නැහැ කොවිඩ් රෝගීන්ගේ ප්‍රමාණය අඩු වෙනවා නම්. හැබැයි අපි පිළිගන්නවා එන්නත ලබා ගැනීමෙන් ජයග්‍රහණ ලැබු බව පිළිගන්න අපිට වෙනවා. ඒ කියන තර්කයක් ඇත්තේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම අපි පිළිගන්න සත්‍යයකට අපි එකතු වෙමු. අද බටහිර වෛද්‍ය සේවයේ සෞඛ්‍ය ඖෂධ මෙරටට ගෙන ඒම සඳහා විශාල වැය බරක් සිදු වෙන බව කවුරුද දන්න සත්‍යයක්? විදේශ විනිමය සුවිශාල වශයෙන් වැයෙන බව අපි සත්‍යයක්. එසේනම් ඒ සඳහා අපේ රටේ නිශ්චිත ජාතික වෛද්‍ය ප්‍රතිපත්තියක් විශේෂයෙන්ම බටහිර රටවලුත් චීනය ඉන්දියාවෙන් රටවලුත් අනුගමනය කරන්නා වූ ඒකාබද්ධ වෛද්‍ය සේවයක් ගොඩනැගීම සඳහා වලු සාකච්ඡාව ආරම්භ කරන්න ඕනේ. අපේ රටේ ලෙඩ රෝග සුවකරන්න ඉතිහාසය තුල පිට රටින් ආනයන කරන බෙහෙත් පස්සේ ගියේ නැහැ. ඉතිහාසය තුල ඒ සත්‍ය අපි දන්නවා. ඒ නිසා අපේ රටේ දැන් දේශීය ඖෂධ විශේෂයෙන්ම ආයුර්වේද ඖෂධ අපේ රටේ පාරම්පරික වේද මහත්තුරුන්ගේ ඖෂධ ක්‍රම පිළිබඳව ඔවුන්ගේ වෛද්‍ය ක්‍රම පිළිබඳව අලු සාකච්ඡාවක් අපි ආරම්භ කරන්න ඕනේ. විදේශ රටවල් වලට බටහිර අනුකාරකවාදී චින්තනය තුල පමණක් මේ රටේ දැවෙන සමාජාර්ථික ප්‍රශ්නවලට විසඳුම් නැහැ. ඒක සෞඛ්‍ය ක්ෂේත්‍රයට, එහෙම නැත්නම් ඒක ආර්ථික ක්ෂේත්‍රයට, ඒක සෑම ක්ෂේත්‍රයකටම පොදු ධර්මතාවයක්. ඒ නිසා බටහිර
චින්තනය
දේශීයත්වය අමතක කළා, දේශීය නිෂ්පාදන අමතක කළා පමණක් කටයුතු කරොත් අපිට මේ ජයග්‍රහණය රටට ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඒ නිසා රටට මේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් වෙන්නේ අපේ රටේ මේ මහ පොළොව පුරාතන ඉතිහාසයේ පටන් පැවතෙන අපේ ඒ සම්ප්‍රදායික දැනුම් පද්ධතියේ නැවත විමසා බැලීම. ඒ නැවත විමසා බැලීම තුළ අලුත් පර්යේෂණ ආරම්භ කර අපේ රටේ බටහිර වෛද්‍ය සේවයත් දේශීය පාරම්පරික වෛද්‍ය සේවයේ ගුණාත්මක ලක්ෂණ ඒකාබද්ධ කරගත්ත වෛද්‍ය ශේෂ්ඨයක් කරා ගමන් කරොත් තමයි අපිට මේ ප්‍රශ්නවලට විසඳුම් පුළුවන් වෙන ජයග්‍රහණ රටට අත්පත් කරගන්න පුළුවන් වෙන්නේ. පිට රට ඉඳන්ගෙන හාල් ටිකටවත් පිට රට ඉඳන්ගෙන බෙහෙත් පෙත්තටවත් නෙමෙයි. මේ රට තුළ දේශීය ඖෂධ නිෂ්පාදනය සඳහා වූ ජයග්‍රහයේ වැඩ කොටසක් අපේ ගරු සෞඛ්‍ය අමාත්‍යතුමාලා ජන ජයසුම්න ඇමතුමත් කෙහිලේ රඹුල් කැල්ල ඇමතුමත් ඒ වගේම පවිත්‍ර වන්නිආරච්චි මැතිතුමියත් මේ වෛද්‍ය සෞඛ්‍ය සේවයේ සම්බන්ධ සියලු විද්වතුන් තුර්ථිකේන විශාල උසහාය බටහිර සෞඛ්‍ය සේවයට අදාළ ඖෂධ මෙරට තුළම නිෂ්පාදනය සඳහා වූ ජයග්‍රහණ අපේ රටට අත්කර දීලා තියෙන බව අපි පිළිගන්නවා. එසේම මේ සඳහා කටයුතු කරමින් සිටින බව අපි දන්නවා. ඒ වගේම දේශීය වෛද්‍ය ශේෂ්ත්‍රයේ ආයුර්වේද රෝගහල් පද්ධතිය තවදුරටත් නවීකරණය කරලා අද තියෙන මේ රෝගී තත්ත්වයන් පාලනය කිරීම සඳහා ශක්තිමත් දේශීය වෛද්‍ය ක්‍රමයක් ඇති කිරීම තුළින් මේ ගැටලු निराකරණය කිරීම සඳහා අපිට ගමන් කළ හැකි කියන මතක් කිරීම කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙන්න ඉහඳ වෙනවා.
බෞද්ධ සිතිකරු අමාත්‍යතුමනි, ඊළඟට ගරු මනෝසේ නානායක කර්මැත්තම ඔබතුමාට මිනිත්තු 7ක කාලයක් තියෙනවා.
ගරු මුලාසුනාරුවේ මන්ත්‍රීතුමනි, දැන් මේ අරගලය කියන මාතෘකාව රටේ බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ අරගලය සැනකෙලියක් බීච් කානිවල් එකක් කියලා හඳුන්වලා තිබුණා. හැබැයි අද අපි කියනවා අද මුළු රටම බීච් කානිවල් එහෙනම්. අද රට හැම තැනම දැන් සැනකෙලි වෙලා තියෙන්නේ. ගාල්ලේ, මාතර, මහනුවර මුළු රටේ හැම තැනකම මිනිස්සු පාරට බැහැලා, තෙල් මිල ඉහළ නැගලා, පාංගෙඩියක මිල අද රෑ ඉඳලා රුපියල් 30කින් ඉහළ යනවා, ප්ලේන් ටියේ ඉඳලා බඩු මිල ඉහළ යනවා, බස් ගාස්තු ඉහළ යනවා. මේ සියල්ල ඉහළ යද්දී රටේ ජනතාව පාරට ඇවිල්ලා කියනවා මේකට වග කියන්න ඕනි ගෝඨාභය රාජපක්ෂ, ගෙදර යන්න, හොර නඩය ගෙදර යන්න කියලා. මිනිස්සු ඇවිල්ලා අරගල කරනකොට දැන් අරගල භූමියට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න සූදානම් වෙනවා. අපිට ආරංචි කොටුව මහේස්ත්‍රාත් වරයා විදියට පත් කරලා තියෙන මේ අපි අපේ අධිකරණ පද්ධතියට අපි ගරු කරන ගමන් මේ අධිකරණ පද්ධතිය ඉතාමත්ම දූෂිත HC 555 ඇලයිරක් 19 යටතේ අල්ලි හොරකමකට සම්බන්ධ වෙච්ච තිලින ගමගේ කියලා පුද්ගලයෙක් මේ ස්ථානයට යොදවලා ඒ තැනටම දාලා මේ නඩුව මෙතනට ගෙනහිල්ලා මේ කොළඹ උද්ඝෝෂණය විසුරුවා හැරීමේ උත්සාහයක් තියෙනවා කියලා අපිට දැනගන්නට තියෙනවා. ඇයි එහෙම කරන්නේ? අධිකරණය හැල්ලුවට පත් කරන්න එපා. මේ රටේ මිනිස්සු වෙනුවෙන් අධිකරණය තියෙන්නේ, මේ රටේ මිනිස්සු වෙනුවෙන් ව්‍යවස්ථාදායකය තියෙන්නේ, මේ රටේ මිනිස්සු වෙනුවෙන් තමයි විධායකයක් තියෙන්නේ. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දැන් අද වෙනකොට මේ රටේ මේ අරගල කරන මිනිස්සු පාරට ඇවිල්ලා මේ ප්‍රශ්නේ ගැන කතා කරනකොට මේක මර්ධනය කරන්න එක පැත්තකින් උත්සාහ කරනවා වගේම අර පරණ සටන් පාඨය ආයි පාරක් ආණ්ඩුවේ බුද්ධිංශයෙන්ම දානවා 225 පා කියන එක. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඡන්දෙට ගේනකොට අර නයි පෙන්නලා ධාතු පෙන්නලා අර වඳ කොත්තු පෙන්නලා අවසානයේදී පාස්කු ප්‍රහාරයෙන් අවසන් කරලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඡන්දෙට ගේනකොටත් ඔන්න ඔය 225 පා කියන ලේබල් එක ගෙනල්ලා තමයි ගෙනාවේ ඡන්දෙට. දැන් අපි කියනවා මහතීර් මොහොමඩ්ලා ලීක්වන් යූ කියලා තමයි ගෙනාවේ. දැන් කෝ මහතීර් මොහොමඩ්, කෝ ලීක්වන් යූ? දැන් මොකද වෙලා තියෙන්නේ? මුලින්ම ඇවිල්ලා කිව්වා මම තමයි හොඳටම කරේ කියලා. ඊට පස්සේ කිව්වා මෙය මා විසින් නිර්මාණය කරන ලද අර්බුදයක් නෙවෙයි කියලා. දැන් මොකද කියන්නේ? මට වැරද්දක් වුණා කියලා. අපි කිව්වා මෙතුමගේ අවුරුද්ද සම්පූර්ණ වෙනකොට අපි කිව්වා මේ සර් ෆේල් කියලා. අපි සර් ෆේල් කියලා කිව්වා අඩුතරම ඊළඟ අවුරුද්දේදී හරි මේක හදාගන්න කියලා. හැබැයි සර්ට මේ ෆේල් එක හදාගන්න බැරි වුණා. දිගටම ෆේල් වුණා. ඒ විතරක් නෙවෙයි දැන් ජාතිය අමතල කියනවා මට IMF යන්න වෙලාවට බැරි වුණා. මට බැරි වුණා රසායනික පොර ටික දෙන්න බැරි වුණා. අපි අහනවා IMF යන්න බැරි වෙච්ච නිසා අද විඳින මේ මිනිස්සුන්ගේ දුක් වෙනුවෙන් කවුද වන්දි ගෙවන්නේ? වගාවලට වෙච්ච හානිය නිසා වෙච්ච ආහාර අහේනියට කවුද වන්දි ගෙවන්නේ? ගොවීන්ට කවුද වන්දි ගෙවන්නේ? මැදමුලනේ පොල් කලපු සල්ලි වලින් ගෙනල්ලා ගෙවන්නේ? මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් නැවත ගෙවන්න වෙලා තියෙන්නේ. මේ රටේ සීනි බදු වංචාවක් සිද්ධ කරන්න ඉඩ දුන්නා. අද විගණක අධිපතිවරයා කියනවා ඒක නැවත අය කරගන්න කියලා. අපි අහනවා ඒ ටිකට සජාත් මවුසු ගෙනල්ලා ඇහුවද කෝ සල්ලි කියලා? වෙනම පුද්ගලිකව සල්ලි ගන්නව ඇරෙන්න ඒ සල්ලි ආණ්ඩුවට යන්න ඕනි. මේ හොරකම් කරපු සල්ලි ඇන්ටිජන් වලින් අර අනුරාධපුරේ හැම මෙහෙ කාර්යාල ගන්න රේන්ජ් රෝවර් ගන්න එන්නත් වලින් හොරා කාපු සල්ලි. මේවා නැවත මේ රටේ ජනතාවට අවශ්‍ය සල්ලි. ජනතාවගේ සල්ලි හොරකම් කරේ ඒවයි නැවත ගෙනත් දෙන්න කියලා කියන්නේ. දැන් වරදක් වුණා කියලා කියනවා. දැන් වරදක් වුණාම කවුද මේවට වන්දි ගෙවන්නේ? හරි වෙලාවට එන්නත ගෙනාපු නැති නිසා 60ට වැඩි අයට ගහන්න බැරි පා කියපු නිසා 8000ක් මිනිස්සු මේ රටේ කොරෝනා නිසා නිකන් මියදුනා. මියදුනා නෙවෙයි මැරුවා. කවුද ඒවට වගේ කියන්නේ? මුක්තිය ජනාධිපතිවරයාගේ මුක්තිය නිසා මේ රටේ මෙච්චර අපරාධ කරලා මගේ අතින් වැරද්දක් වුණා කියලා බොහොම ලේසියෙන් කියලා අඬ අඬ වගේ කතා කරනවා. බොහොම අනුකම්පාව ගන්න කතා කරනවා මගේ අතින් වැරද්දක් වුණා කියලා. පහුගිය දවස්වල තිබිච්ච උද්දච්චකම පොර තහනම අපහු ගන්නේ කොහොමත් මේක ක්‍රියාත්මක කරනවා කියලා කියපු සද්දේ මුකුත් නැහැ. හමුදාව දාලා හරි වවනවා කිව්වා. සද්දේ දැන් හුලම් බහැලා. අපි ඒකයි කියන්නේ සක්කරයාගේ පුතා වයිම නෙමෙයි මොකාගෙන ඇවත් මේ විදියට අන්දලා මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන තුරු මේ ප්‍රශ්න විසඳුම් හම්බෙන්නේ නැහැ. ඒකයි අපි කියන්නේ. අද සජිත් ප්‍රේමදාස මැතිතුමා පක්ෂයක් විදියට අපි පිළිගෙන කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න, 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කරන්න, ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ගෙදර යන්න. එතනින් මෙහාට විසඳුමක් නැහැ. දැන් පැලැස්තර විසඳුම් දාන්න ලපටි සිඟිති කැබිනට් පත් කරනවා. මහාචාර්ය නෙමෙයි ඔබතුමාට මහාචාර්ය පට්ටමක් නැහැ නේද? මම දැක්ක ලිස්ට් එකේ තියෙනවා මහාචාර්ය ජනරජ අසෝනි කියලා. ජොබ් එකේ ඉන්නකොට විතරයි මහාචාර්යකම තියෙන්නේ. නාත දේවාලෙන් ගත්තත්. හැබැයි මේ පොලිසිය දැන් බාර දීලා තියෙන්නේ කාටද? පොලිසිය බාර දීලා තියෙන්නේ නඩුවකින්, කප්පම් නඩුවකින්, දැනට නඩුවේ තීන්දුව දෙන්න නියමිත වෙලා ඉන්න පුද්ගලයෙකුට තමයි පොලිසිය බාර දීලා තියෙන්නේ.
මේ මගේ නම සඳහන් වුණ නිසා ගරු ගුලාසනාරුඩ මන්ත්‍රීතුමනි පැහැදිලි කිරීමක් කරන්න ඕන. මෙතුමා මේ රටේ විශ්වවිද්‍යාල සම්ප්‍රදාය ගැන හෝ පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගැන දැනුමක් නැහැ. මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මහාචාර්ය දුරයක් දරමින් සිට පාර්ලිමේන්තුවට පැමිණියොත් එහෙම ඔහු මහාචාර්ය ලෙස නම් කිරීම මේ රටේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය. මහාචාර්ය GL පීරිස් මැතිතුමන්, මහාචාර්ය චරිත හේරත් ආදී වශයෙන් මීට පෙර පූර්ව උදාහරණ අනන්තවත්
තියෙනවා.
මෙයාට
දැන් එතකොට ඊට අමතරව දැන් අපි කිව්වා සමගි ජන බලය වේගයේ විදියට යන්න IMF එකට රීස්ට්‍රක්චර් කරන්න ණය ටික. මේ ටික කියද්දි හොරකන් නතර කරන්න කියද්දි මෙතන hina වෙවි ඉඳලා අද අලි සබ්රි මන්ත්‍රීවරයා අද ගිහිල්ලා ඉන්නවා IMF එකට. මං අහනවා මේ රටේ ප්‍රසිද්ධියේ අයියේ මේ අලි සබ්රි කියන අමාත්‍යවරයා තමන්ගේ අධිකරණ අමාත්‍යංශයෙන් අස්සුණා. ඊට පස්සේ දියුරුම් දුන්නා මුදල් ඇමතිවරයා විදියට. හැබැයි අපි දැක්කේ නෑ ඉල්ලා අස්වීමේ ලියුම යැව්වා. එතනින් පස්සේ නැවත දියුරුම් දීමක් සිද්ධ වුණේ නෑ. අපි අහනවා අද IMF එකට ගිහිල්ලා රට වෙනුවෙන් කතා කරන්නේ නීත්‍යානුකූල පදනමකද කියලා. එහෙම නැත්නම් ඒකත් බරපතල ප්‍රශ්නයක්. එහෙම නෙවෙයි නම් පැහැදිලි කරන්න. ඒ කියන්නේ බොරුවක් කරේ කියලා කියන්න. මේ රට ඉස්සරහා ඉල්ලා අස්වුණා කියලා කරේ බොරුවක් කියලා කියන්න. අපි කියන්නේ එච්චරයි අවසන් කරනවා. මම තමයි හොඳටම කරේ. මේ මා විසින් නිර්මාණය කරන ලද්දක් නොවේ. වරදක් වුණා නම් මට වැරදුනා හෙට අනිද්දා කියයි දන්නේ ඇවිල්ලා මම අස් වෙන්න ප්‍රමාද වුණා කියලා. එහෙම කියලා මේ මිනිස්සුන්ගේ මේ පාරවල් ගානේ මැරෙන මිනිස්සුන්ගේ ලේ හැලෙන මිනිස්සුන්ගේ ජීවිතවලට වග කියන්න විදියක් නැහැ. ඒ නිසා කරුණා කරලා ගෝඨාභය රාජපක්ෂ උන්න හැට අපි කියනවා දාලා යන්න හොරකම් කරපු සග්ගස කලවණාව මේ රටට නැවත දීලා උගන්ඩාවට යවපු සල්ලි ටික නැවත මෙහෙට ගෙනත් දීලා යන්න කියලා අපි ඉල්ලා හිටිනවා.
බොහොම ස්තුතියි කරුමන්තුමා. ගරු ජේසී අලවත්වල මැතිතුමා ඔබතුමාට මිනිත්තු 7ක කාලයක් තියෙනවා.
ගරු මුලාසන මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අපි දැක්කා මේ සෞඛ්‍ය ඇමතිවරයා අලුත් ඇමතිවරයා කියනවා මේ වෙනකොට බෙහෙත් වර්ග ගණනාවක් අපිට සෞඛ්‍ය අමාත්‍යාංශය තුල නැහැ කියලා ලැයිස්තුවක් ඉදිරිපත් කළා. තාපේ රාජසේන මැතිතුමා ඇහුවා විශේෂයෙන්ම පිස්සු බලු රෝගයට තියෙන බෙහෙත් තියෙනවද කියලා. දැන් ඒව නැහැ. දැන් මේ වෙනකොට කුරුණෑගල පොළොංගු කාලා ජීවිතක්ෂයටපත් වෙලා තියෙන බෙහෙත් නැතුව. ඒතර අද මේක තමයි தත්වය. දැන් අද විශේෂම කියන්න ඕනි මගේ වෙලාව දෙන්න බෑ මෙතුමා. අරු මන්ත්‍රීතුමනි ඔබතුමා සම්පූර්ණ නොනවගේ යෙවීමක් කරේ ගල්ගමුව රෝහලේ අවුරුදු 7ක දරුවෙක් පොළොන් දැස්ස කිරීමකට ලක් වෙලා එහෙදි ඔය කියන ප්‍රතිවිෂ වයල් 20ක් දීලා තිනවා. ඊට පස්සේ නැවත කුරුණෑගල රෝහලට ට්‍රාන්ස්ෆර් කරලා තිනවා දරුවා. එතනදිත් වයල් 10ක් ලබා දීලා තිනවා. නමුත්
අවසනාවකට
දීලා තිනවා. මේ මේ තාමත් පිස්සු ගෙලිනවා. තාම පිස්සු ගෙලිනවා. දැන් මේ පිළිගත්තා මේ බෙහෙත් නැහැ කියලා. ඒතර ඒ නිසා අද මේ රටේ දරු මුලාසනුන මන්ත්‍රීතුමනි, දැන් මේ රටේ තමුන්නාසලගේ රජය නිසා අපි දැක්කා ගෑස් පුපුරලා මැරුණා. දැන් මේ වෙනකොට පෞගේ දින ගණනාවකදී පාරේ මැරුණ 5 දෙනෙක් තෙල් පොලිමේ ඉඳලා දැන් මැරෙන්නේ බෙහෙත් නැතුව. මෙහෙමයි මේ කාලකන්ණී ආණ්ඩුව මේ රටේ ජනතාවට අද ඉතුරු කරලා තියෙන්නේ. ඒ නිසා අපි කියනවා අද මේ වෙනකොට ඇඹදි මණ්ඩලයක් පත් කරා කියලා කියනවා. නමුත් අද මොකද රටේ தත්වේ? ගෝල් පේස් එකින් තරුණය විතරක් නෙමෙයි අද මුළු රටම පාරට බහලා තියෙනවා. මේවා කවුරුත් පිළිගන්නේ නැහැ. එහෙනම් අපි කියනවා විශේෂයෙන්ම ඊයේ දිනේ අපි දැක්ක ජනාධිපතිවරයා ජාතිය අපතලා කියනවා මේ තමන්ඬ වැරදුනා කියලා. රසායනික පොහොර තහනම් කරපු එක අද මොකද්ද මේ රටේ වෙලා තියෙන්නේ? දැන් ඒක පිළි අරගෙන හරියනවද? දැන් කන්න දෙකක් විනාශ කරලා අද ගොවියා පාරට දාලා අද මොකද්ද වෙලා තියෙන්නේ? අද අපිට පිටරටින් හාල් ගේන්න සිද්ධ වෙලා තියෙනවා. අපේ කුසි අංශය සම්පූර්ණයෙන්ම කඩා වැටලා තියෙනවා. එහෙමනම් ජනාධිපතිරා මේක අවුරුද්දකට පස්සේ පිළි අරගෙන වැඩක් තියෙනවද? කවුද මේකට පාඩුවට වන්දි ගෙවන්නේ? ගොවියා පාරට දාලා. ඉතින් මේවා අපි අවුරුද්දකට කලින් කියනකොට මේ ආණ්ඩුවේ ඉන්න හිනස්සා කුසිකර්ම ඇමතිවරයෙක් හිටියා. එයා මොකද කරේ? එයා පාර්ලිමේන්තුවට විහිළු සැපෙව්වා. අද රටේ ජනතාව අනාථ වෙලා තියෙනවා. එතනින් තමයි මේක ආරම්භ කරේ. ඒ විතරක් නෙමෙයි අද මේ වෙනකොට විශේෂයෙන්ම කියන්න ඕනි අද මේ රටේ ජනතාව අද පාරට බහලා තියෙන විශාල පිරිසක් මේ පාරට බහලා තියෙන මොන හේතුවක් නිසාද කියලා ආණ්ඩුව අද තේරුම් අරන් තියනවාද? මොකද කියන්නේ? ජනාධිපතිවරයාට ගෙදර යන්න කියලා රටේ ජනතාව. රාජපක්ෂ ආණ්ඩුවට ගෙදර යන්න කියනවා. ආණ්ඩුව මොකද කරන්නේ? ආණ්ඩුව කොහේ හරි ඉන්න කණ්ඩායමක් Tamange එකතු කරගෙන කැබිනට් මණ්ඩලය පිහිටවනවා. රටේ ජනතාව තියා කවුරුත් මේක පිළිගන්නේ නැහැ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ தත්වය තුල මේ වෙලාවේ අපි කළ යුතු දේවල් ගණනාවක් තියෙනවා. ඒවා කරන්නේ නැතුව මේ Tamanට ආණ්ඩුව ගෙනියන්න ඕන විදියට 113ක් තියාගන්න ඕන විදියට කැබිනට් මණ්ඩල ඇමති මණ්ඩල පත් කරලා මේකට විසඳුම් ලබා දෙන්න බෑ. ඒක තමයි ඇත්ත. ඒ නිසා මේක මීට වඩා එහා ගිය තැනකට යන්න ඕනි කියන එක තමයි මේ රටේ ජනතාව කියන්නේ. අද පෑරට බහැලා ඉන්න අය හෙට වෙනකොට තමුන්නාන්සලා විතරක් නෙමෙයි මේ රටේ මේ නීතියක් නැතුව අද විශාල විනාශයකට යන තැනකට පත් වෙලා තියෙනවා. ඉතින් එහෙනම් අපි වැහැදිලොම කියනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිරය පිළිගන්නවා. IMF එකට යන්න අපි ප්‍රමාද වුණා. අපිට වැරදුනා. මේවා පිළි අරගෙන වැඩක් වෙන්නේ නැහැ. දැන් අවුරුද්දකට කලින් අපේ විපක්ෂ නායකතුමා පැහැදිලි කළා පාර්ලිමේන්තුවට මේ තියෙන තත්ත්වයත් එක්ක අපේ නායබර මේවා විසඳ ගැනීම සඳහා IMF එකට ගිහිල්ලා අවශ්‍ය පියවර ගන්න කියලා කිව්වම අපිට විහිළු කරා. දැන් අද යනවා ප්‍රමාද වෙලා ජනාධිපතිරය කියලා එක ප්‍රමාදයි කියලා. එහෙමනම් අද ඒවා පිළි අරගෙන හරියනවද? අද රටේ අවශ්‍ය බෙහෙත් ටික ගේන්න අවශ්‍ය මුදල් ටික නැතුව අද රටේ ජනතාව බෙහෙත් නැතුව මැරෙන තරකටපත් වෙලා තියෙනවා. එහෙමනම් මේවා මේ වෙනකන් අපි දැක්ක ඇමතිවරයාම කියනවා අපිට මේ වෙනකොට අද අපි මේ බෙහෙත් අපි ඇනවුම් කර තව මාස 3ක් යනවා කියලා එන්න. එහෙමනම් මොකද්ද මේකේ தත්තේ? මාස 3ක් රටේ ජනතාව බලාගෙන ඉන්න ඕනි. අද හදිසියේ සර්පෙක් කෑවනම් පිස්සුබල්ලෙක් කෑවනම් එහෙම නැත්නම් වෙනත් දෙයකට හදිසියේ හදිසි අවස්ථාවකදී ඒ ඒ ලක්කුරානම් එයාට මාස 3ක් ඉන්න වෙනවා ඒ ඉන්ජෙක්ෂන් එකේ එහෙම ඉන්න පුළුවන්ද දවසක් පැය ගාණක් ඇතුළත මේවා තුල ජනතාව මැරෙනවා එහෙම තත්ත්වයක් අදපත් වෙලා තියෙන්නේ ඉතින් ඒ නිසා මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇති කරේ කවුද මේක අපිද ඇති කරේ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු තමුන්නාසලගේ ආණ්ඩුව එහෙමනම් ඒ ආණ්ඩුව හදපු අර්බුදේ අය අර්බුදේ තුල තමයි රටේ ජනතාව පාරට වැටිලා ජීවිත අහිමියට තලකටපත් වෙලා තියෙන්නේ
එහෙමනම් ඒක කාලයක් යන ඔබතුමාට
ඒ අර්බුදේ විසඳන්න අවශ්‍ය පියවර තමයි මේක මෙත මේ තත්වයෙන් අද රටේ ජනතාව ඉල්ලන්නේ මොකද්ද ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව දාලා යන්න ඒ වගේම ආණ්ඩුවට කියන්නේ මොකද්ද මේ தත්ත්වය වෙනස් කරන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා. අපි කියනවා අපේ විපක්ෂ නායකතුමා ගෙනල්ලා තියෙනවා හොඳ යෝජනාවක්. මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියලා. පාර්ලිමේන්තුව තුල දැන් කතානායකතුමා තියේ විශේෂයෙන් පක්ෂ නායක රැස්වීමේදී එකක වෙලා තියෙනවා. අඩු ගානේ මේ 20 අහෝසි කරලා 19 වෙනි ආණ්ඩුකම විවස්සාවතන්ට යන්න ඕනේ කියලා. එහෙමනම් අපි කියනවා මේ වෙලාවේ මේ වෙනස ඇති කරන්න තනි පුජ්‍යලෙකුට බලය දීලා ඒ බලය තුල තමන් තමා හරි කියලා මම තමයි හොඳටම කරන්න කියලා ඇඹදී මණ්ඩලය කියන එකවත් එහෙම නැත්නම් විපක්ෂය කියන එකවත් රටේ ජනතාව කියන එකවත් අහන්න නැතුව තනි මතයට වැඩ කරලා මුළු රටක් අද විනාශ කරලා තියෙනවා. එහෙමනම් අපි කියනවා මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත ඇති කරලා පාර්ලිමේන්තුවට බලය ගෙනල්ලා ඒ වගේම මේ தත්ත්වය වෙනස් කරන්න හොඳ අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. එහෙමනම් අපි යෝජනා කරනවා විපක්ෂ නායකතුමා ගෙන අපි මේ වැඩ පිළිවෙල තමයි එළියේ ඉන්නේ ගෝල් බේස් එකේ ඉන්න තරුණය කියන්නේ. ඒක තමයි අද රටේ පාරට බහලා රටේ ජනතාව කියන්නේ. එහෙමනම් මේ අවස්ථාවේදී අපි මේ රට මෙවැනි අවාසනාවන්ත යුගයකට නැවතරයි යන්න දෙන්නේ. මේ විවස්සාව වෙනස් කළා ප්‍රජාතන්ත්‍රවාදී විදියට මේ රටේ ජනතාව පිළිගන්න පුළුවන් තැනකට ගේන වැඩ පිළිවෙලකට යන්න අපි හැම කෙනාම එකතු වෙන්න කියලා ඉල්ලා සිටින්නේ. මගේ වචන සුවල්පේ අවසන් කරන ඉදිරිසල ඒ වගේ මතක් කරන්න කරු මන්ත්‍රීතුමනි පොඩි කාරණාවක් විශේෂයෙන්ම ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ ඊයේ ඉදිරිපත් කළ ආර්ථික හා සමාජීය පුනර්ජීවනයේ සඳහා හොඳ යෝජනාවලිය. ඉතින් ඒකේ කරුණු මන්ත්‍රීවරුන් දැනගන්න මම ඒක සභාගත කරනවා.
බොහොම ස්තුතියි කරු මන්ත්‍රීතුමනි ගරු SB දිසානායක මැතිවතුමාට මිනිත්තු 5ක් කාලයක්.
සභාපතිතුමනි මේ අපේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ කතා කරනකොට සංඛ්‍යාලයකම ගණන් හිලව් කියනකොට ඒවා මේ හැන්සාඩ් එකේ සටහන් වෙලා ඒවා මේ රටට යන බව දැනගෙන ඒ පිළිබඳ ප්‍රවේශම් වෙන එක ඉතාම හොඳයි. අද විපක්ෂ නායකතුමා ගණන් වගයක් කිව්වා ඒ ගණන් ටික සේරම වැරදි. වගකීමෙන් මම ඔබතුමාට කියන්නේ. දැන් මෙතන ලොකුවට කතා කරා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න අහෝසි කරන්න අහෝසි කරන්න ඒක තමයි මේ ආර්ථික අර්බුදයට විසඳුම. මම මේ ගරු සභාවට කියන්න කැමති විධායක බලය අතේ නැතුව විධායක බලයටත් එහා ගිය සභාපතිනි සභාපතිතුමනි ආඥාදායක බලය අතට අරගත්තේ නැතුව මේ මෑතක දියුණු වෙච්ච රටක් තියනවද කියලා හොයලා බලන්න. දකුණු කොරියාව පොහොසත් රටක් වුණා අපට වඩා දුප්පත් රටක් වෙලා ඉන්නලා. ජෙනරල් පාක් තමයි ඒක උඩට ගෙනිච්චේ. ඔහු ආඥාදායකයෙක්. ලී ක්වන් යූ අපට වඩා දුප්පත් සිංගප්පූරුවද මහා පොහොසත් රටක් 64,000ක ඒක පුද්ගල ආදායමක් තියෙන රටක්. ලී ක්වන් යූ ආඥාදායකයෙක්. මහතිර් මොහමඩ් දොස්තර මහතිර් මොහමඩ් ඔහු විපක්ෂයට නැගිටින්නවත් දුන්නේ නැහැ. ඔහු දැඩි ආඥාදායකයෙක්. මැලේසියාව අද ඒක පුද්ගල ආදායම ඩොලර් 12,000ක් රටක්. දෙන්සිය ඔපින් 1978 වෙනකොට ලෝකයේ මහා සාගතය හා ආර්ථිකාව ප්‍රමාණයත් එක්ක මුළු සමාජවාදී කඳවුරම කඩාගෙන වැටුණා. සෝවියට් දේශයේ කෑලි කෑලි 15කට ගියා. යුගොස්ලෝවියාව 5කට කඩාගෙන වැටුණා. චෙකොස්ලෝවකියාව හංගේරියාව බල්ගේරියාව මේ සියලු නැගෙනහිර ජර්මනිය මිනිස්සු කඩාගෙන තාපේ බටහිර ජර්මනියට ගියා. සමාජවාදී අවසන් වුණා. නමුත් චීනය ඒ වෙලාවේ චීන කොමියුනිස්ට් පක්ෂය අසනීපෙන් හිටපු මාඕ සේතුන්ට ගිහිල්ලා කිව්වා ඩෙන් ෂියාවපින්ට බාර දෙන්න කියලා. ඩෙන් ෂියාවපින් අතට ගත්තා කොමියුනිස්ට් පක්ෂයේ විරෝධතාව ඔහුගේ ආර්ථික ප්‍රසංස්කරණ වලට. ඔහු ඒවා මර්ධනය කරා. ශිෂ්‍යයන්ගේ විරෝධතාව ඔහු ඒවා මර්ධනය කරා. අද චීනය ගිල ඇමරිකාවේ දොර ළඟ ඉන්නේ ගරු සභාපතිතුමනි. නැගිට්ටේ කොහොමද? ඒ කොමියුනිස් ආඥාදායකයා ඩෙන්සප්ති ආඥාදායක බලය. එහෙම නැතුව නිකන් බලන්න කොහේ හරි ලෝකේ රටක් ඔය කියන මහා ප්‍රජාතන්ත්‍රවාදයත් එක්ක ආර්ථික වශයෙන් නැගිටලා තියෙනවද කියලා. එච්චරයි මම කියන්නේ. දැන් කෝවිඩ් වසංගතය ගැන සංඛ්‍යාලය කරන වගේක් කිව්වා 8000යි 9000යි. ගරු සභාපතිතුමනි, කෝවිඩ් වසංගතය ආපුවම මුළු ලෝකෙම කිව්වා රට වහලා පාලනය කරන්න කියලා. අපි රට වහලා පාලනය කරා. ජනාධිපතිතුමායකට නායකත්වය දුන්නා. සෞඛ්‍ය නිලධාරීන් ත්‍රිවිධ හමුදාව මේ සේරම එක දුන්නා. මොකක්ද දුන්නේ සභාපතිතුමනි? ලකුණු දුන්නා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලෝකේ රටවල් වලට. අපි චීනයට වඩා එක ලකුණක් පහලින් හිටියේ. ලෝකයේ දෙවෙනි තැනට අපි ඒක පාලනය කරගත්තා. දෙවෙනි තුන්වෙනි රැලි හැදුවේ කවුද? කවුද ඒ රැලි හැදුවේ? කරුණා කරලා තමුන්නාන්සලා මතකද? තව එකක් තියෙනවා. දැන්
මිනිත්තු දෙකක කාලය ඇතින් බරමු.
ගරු සභාපතිතුමනි, දැන් ගෝඨා ගෙදර පල කිව්වම දැන් යන්න ඕන. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට කිව්වා ඉන්දුලංකා ගිවිසුම අසං කරන වෙලාව එක පාටම කිව්වේ නෑ මරණු කියලා. අස්වෙනු කිව්වා. අස්වුනාද? එම අස්වෙන්න බෑ. ඊට පස්සේ කිව්වා ජේ.ආර්. මරණු කියලා. අනේ මනුස්ස විශ්‍රාම ගිහිල්ලා තව කාලයක් ඉඳලා තමයි මනුස්සයා ඒ මනුස්සයා නැති වුණේ. ප්‍රේමදාස ජනාධිපතිවරයා නාම යෝජනා පත්‍ර දෙනකොට කිව්වා නාම යෝජනා බාර දීමට දඬුවම මරණයයි.
ගරු ඇමැතිතුමා, ඔබතුමාට
මරණයයි.
ගරු එස්.පී. ජානක ඇමැතිතුමා, ඔබතුමාට ගයශාන් ඇමැතිතුමාගේ වෙලාවත් එකතු වෙන තව විනාඩි 5ක් තියෙනවා.
දඬුවම මරණයයි. දඬුවම මරණයයි කිව්වා. නාම යෝජනා දුන්නට දඬුවම මරණයයි. ඡන්දේ දීුණා ආයත දඬුවම මරණයයි. කියුදකයි කිව්වේ කවුද කියලා අපි දන්නවනේ. අවසානයේ මොකද උනේ? ප්‍රේමදාස දිනුවා. ඔහු ජනාධිපති වුණා. විජේවිර රංගිලා පණපිටි පොරණුවට දාන මරණ දැම්මා. වෙච්චදී හැබැයි තවමත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බොහොම ඉවසීමෙන් මේව දිහා බලාගෙන දැන් ඊළඟ කාරණේ ඇත්ත. රසායන පොහොර එකපාරටම නවත්තුපු එක වරදක් කියලා ජනාධිපතිතුමා කිව්වා. මම තමුන්නාන්සලාට කියන්න කැමති, පහුගිය ඔක්තෝබර් 31 පටන් ගත්තා ලෝකයේ මුළු ලෝකයේම මහා දේශගුණික මහාචාර්යවරු ආචාර්යවරු දාර්ශනිකයන් සියලු දෙනා එකතු වෙච්ච COP26 පරිසර මහා සමුළු. අපේ ජනාධිපතිතුමා ගියා. ලෝකේ රාජ්‍ය නායකව දෙන්නෙක් කරෙන් අනිත් සියලු දෙනා ගියා. ගිහිල්ලා මොකද්ද ගත්ත තීන්දුව? 2030 වෙනකොට පොසිල් ඉන්ධන වලින් 50%කින් අපි අයින් වෙන්න ඕන මුළු ලෝකේ. මතක තියාගන්න, ඔය රසායනික පොහොර කියන්නේ පොසිල් ඉන්ධන වල අතුරු නිෂ්පාදනය. අතුරු නිෂ්පාදනය. මොකද්ද 2050 වෙනකොට ලෝකයට කිව්වේ? අයින් වෙන්න. සියලුම පොසිල් ඉන්ධන වලින් අයින් වෙන්න මුල්. ඇයි? විශේෂඥයෝ 14000ක් වාර්තා 14000ක් ලියලා තිබ්බා. 14000ක්. මේ වාර්තා 14000 ඒ පිටු තිබ්බා 99000. මේ පිටු 99000 එකතු කරලා ගරු සභාපතිතුමනි පිටු 4000ක වාර්තාවක් හැදුවා. මේක හැදුව මහාචාර්යවරයා ඇවිල්ලා මේක සභාවේ රාජ්‍ය නායකයන්ට දීලා කිව්වේ පරිසරය හැරිලා ගහන්න පටන් අරන් තියෙනවා මිනිස්සුන්ට. මේ වාර්තාව බලපු එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා කිව්වේ අන්තිම රතු නිවේදනය ලෝකේ නායකයන්ට දීලා තියෙනවා. අන්තිම රතු නිවේදනය ලෝකේ නායකයන්ට දීලා තියෙනවා. මේක පිළිබඳ එක්සත් ජාතීන්ගේ පරිසර අකමැතිව UNFCCC මොකද්ද කිව්වේ? කිව්වා කිසිසේත් කල් දාන්න බැරි. කිසිසේත් නිදහසට කරුණු කියන්න බැරි. කිසිසේත් සමාවිල්ලන්න බැරි. නියෝග ටිකක් ලෝකේ පරිසර විද්‍යාඥයෝ විසින් ලෝකේ රාජ්‍ය නායකයන්ට දීලා තියෙනවා කියලා. මොකද්ද මේ කිව්වේ? මේ කියන්නේ අපිට ගල් අඟුරු, ඩීසල්, පෙට්‍රල්, භූමි තෙල්, ස්වාභාවික ගෑස් සහ බයි ප්‍රොඩක්ට්ස්, රසායන බෙහෙත්, රසායන පොහොර. එනිසා එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ඕනකම තිබ්බේ මේ රටේ වස්සවිසෙන් තොර දේශයක් කරන්න. අද නෙවෙයි මුළු ලෝකේටම 2030 වෙනකොට ලෝකේ රටවල් 140ක් මතක තියාගන්නේ ලෝක සමුළුවේදී රටවල් 140ක රාජ්‍ය නායකව පොරොන්දු වුණා ගරු සභාපතිතුමනි අපි 100%, 150%කින් ගල්ලඟුරු අඩු කරනවා. අපි 150%කින් ඩීසල් පෙට්‍රල් භූමි තෙල් ගෑස් අඩු කරනවා. අපි 150%කින් රසායනික පොහොර රසායන බෙහෙත් අඩු කරනවා. මේක තමයි ඇත්ත. ලෝකේ ඉන්දියාව කිව්ව අපි 70 වෙනකොට අපි සම්පූර්ණයෙන් නිදහස් වෙනවා කියලා. නමුත් ලෝකේ රාජ්‍ය නායකව සියලු දෙනා කිව්වා ඒ කෝපිසියයි සමුළුවේදී අපි 2050 වෙනකොට මේ වයින් යනවා කියලා. නිසා මේ රසායනික පොහොර මේ කෘමිනාශක ද්‍රව්‍ය මේවා වලින් ඉවත් වීම කියන කාරණේ සුළුපටු කරන්න එපා. ලෝකේ මේ වාර්තාව ඉදිරිපත් කරපු මේ මහා මහාචාර්යවරයා කිව්වේ පරිසරය හැරිලා අපට ගහන්න පටන් අරන් තියෙනවා කියලා. ඒක තමයි මේ වෙලා තියෙන්නේ. ඒ නිසා ගරු සභාපතිතුමනි මේ පිළිබඳව ඒ කෘෂි කාර්මික තීන්දුව ඒක මේ ලෝකයේ ඉල්ලන තීන්දුවක්. අද නැති වුණත් හෙට 2030 2050 මුළු ලෝකෙම කරන්න ඕන දෙයක්. අවසාන වශයෙන් මම ඔබතුමාට කියන්න කැමතියි මේ කොවිඩ් වල දැන් දෙවෙනි රැල්ල පාරට අරගෙන රැලි ගිහිල්ලා දඟලලා මේක මේ වෙනකොට අපි මොකද කරේ? අපි කරේ එක්සත් ජාතික ලෝක සෞඛ්‍ය සංවිධානය කිව්ව විදිහට එන්නත් කරන්නට ගියා. එන්නත් කරන්නේ අපි අද කොතනද ඉන්නේ? අද අපි කොතනද ඉන්නේ? අපි ලෝකේ පළවෙනි 6 දෙනා අතර ඉන්නවා ගරු සභාපතිතුමනි. එනිසා මොකද වෙලා තියෙන්නේ? සංචාරක බය නැතුව මෙහට එනවා. මේක මෙහෙම කරකෝල ගන්න මේ චිට්ටුවට අපි ඇදගෙන වැටුණා 2009. අමතක කරන්න එපා. යුද්ධය එක පැත්තකින් ගියා. අපිට තිබ්බ සබ්බසයුර සියල්ල නැති වුණා. ඒ අතර 2007, 2008, 2009 ආර්ථික මූල්‍ය වෙළඳ ආහාර අර්බුදයක් ආවා ලෝකෙට. ඒ සියල්ලට මුහුණ දීලා අපිට අද අපේ පාරිභෝගික භාණ්ඩවල උද්දමනේ 25න් උඩට ගිහලා එදත් 18ට ගියා. සාමාන්‍ය උද්දමනේ අද 15ට ඇවිල්ලා එදා 12ට ආවා. අපේ රිසර්ව්ස් විදේශ විනිමය සංචිත අපේ හිඳුණා. හැබැයි අපි 2010 වෙනකොට මෙහෙම නැගිට්ටා. 2010 වෙනකොට මෙහෙම නැගිට්ටා. අමතක කරන්න එපා. අද අපිට අපේ දරුවන්ට මුළු ලෝකෙම එන්න කියනවා. ඉන්දියාවේ දරුවන්ට එන්න කියන්න බයයි. බංගලාදේශයේ දරුවන්ට එන්න කියන්න බයයි. පාකිස්තානයේ දරුවන්ට එන්න කියන්න බයයි. ලංකාවේ දරුවෝ ගේනියෙන. එසම් මෙච්චර අඳුරු නෑ. එහෙම හිතන්න එපා. සංචාරකයෝ එනවා. කවදාවත් නැති තරම් ආවා. විදේශ ආයෝජන. ගරු සභාපතිතුමනි පහුගිය අවුරුදු 8 අරගෙන බැලුවොත් පහුගිය අවුරුදු 8 යුරෝපයෙන් මේ ආසියාවට ඇවිල්ලා තිනවා හැම අවුරුද්දකම ට්‍රිලියන 2ක් බිලියන 2000 විදේශ ආයෝජන මෙහාට ඇවිල්ලා තියෙනවා. ගොඩක් ගිහින් චීනෙට. ඒක මහ විශාල රටක්. ඊළඟට ආවා ඉන්දියාවට. ඊළඟට ගියා සිංගප්පූරුවට. හොංකොං වලට ගියා. වියට්නාමයට ගියා. බංගලාදේශයට ගියා. අපට ආවේ නැහැ. 0.4ක් ආවා. 0.4, 3, 2 හැබැයි පහුගිය අවුරුද්ද අපිට බිලියන 1.2ක් ඇවිල්ලා තියෙනවා ගරු සභාපතිතුමනි. වැඩිවීම කීයද? 80%. 80%ක් වැඩිවීම. ඉන්න මේ ධනාත්මක දේවල් පිළිබඳව පැත්තකට දාලා කතා කරන්න එපා. ඒ වගේම ඉතිහාසයේ කවදාවත් නැති තරම් ඇඟලුම් ඕඩර්ස් දැන් අපේ අයට එනවා. අපි අය ගම්මාන හොයාගෙන යන පුංචි පුංචි තැන්වල පොඩි පොඩි අතුරු ෆැක්ටරි දාලා මේ උන්ගේ ඕඩර්ස් ටික හදන්න. ඉන්සම් මම ඔබතුමාලට කියන්නේ කෝවිඩ් වසංගතය ලෝකේ මහ බලවතුන් සියල්ල පරාදය කරමින් ශ්‍රී ලංකාවේ පාලනය කරා. ඒක කරේ ජනාධිපතිතුමා. ඒක කරේ සෞඛ්‍ය බලධාරී. ඒක කරේ ත්‍රිවිධ හමුදාව. ඒක අමතක කරන්න එපා. අමතක කරන්න එපා. ඇත්ත එක පාටම රසායන පොහොර නවත්වපු එක වැරදි. අපිට තමයි වැඩියෙන්ම බඩට වැදින්නේ. අපේ තමයි මොරෙලිය අපට තමයි වැඩියෙන්ම වැදින්නේ. හැබැයි අමතක කරන්න එපා ඒ වෙනකොට කෝප 26 සමුළුවේ ස්කොට්ලන්ඩ් වල හැසෙච්ච ලෝක රාජ්‍ය නායකයෝ සියලු දෙනාටම ලෝක පරිසර විද්‍යාඥයින් කිව්වේ අන්තිම රතු නිවේදනය කල් දාන්න බැරි සමාවට කාරණා නිදහසට කාරණා කියන්න බැරි විදියට උඹලා අයින් යලා මේවෙන් 2030 50ක් අයින් යලා 100ක් 2050යි කියේ ඒ නිසා ගරු සභාපතිතුමනි මම කියනවා මේ සියල්ල ලංකාවේ සිදුවුනේ විද්‍යාත්මක පදනමක් ඇතුව ජනතාව දිහා බලලා බොහොම
ස්තුතියි කොමිසිතේ කරුවා මාත්තුමනි